ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 ජාතික පරිසරක සංශෝධන පනත් කෙටුපත දෙවෙනි වර කියවීම පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා.
ගරු කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂයාංක 1 ජාතික පරිසරක සංශෝධන පනත් කෙටුපත දෙවෙනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් කරමි.
To start the debate, Honorable Anton Jayakodi, you have 15 minutes.
අද දින ගරු කතානායකතුමනි, විවාදයට ලක්වන්නේ 1980 අංක 47 දරන පාරිසරික පනතට අදාළව සංශෝධන එකතු කිරීම සම්බන්ධයෙන්. එතකොට මේක 1980 මේ පනත ගෙනල්ලා ස්ථාපිත කරන්න ගේනවා. එතකොට මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා. ඊට පස්සේ 1988 දී මේකට සංශෝධන ගෙන එනවා. ඒ වගේම 2000 වසරේදී මේකට නැවත සංශෝධනයක් එකතු වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් පරිසර පනතක් වගේ දෙයකට සංශෝධන ඉතා ඉක්මනින් කෙටි කාලයක් තුළ සංශෝධන විය යුතුයි. මොකද ඒකට හේතුව පරිසරය කියන එක හරි ඉක්මනටම වෙනස් වෙනවා. ඒකට බලපාන විවිධ වූ කරුණු තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් අපි ආර්ථික අපේ නිෂ්පාදනය අපේ ආර්ථිකය පදනම් කරගෙන. මම මේ කතාවට පූර්විකාවක් හැටියට 1980 ඇයි මේ පනතක් අපේ රටට අවශ්‍ය වුණේ, අපේ රටේ අවශ්‍යතාවයකට එහා ගිය දේශපාලනික නිෂ්පාදන ආර්ථික මොඩලයකට අවශ්‍ය වන එකක් හැටියට තමයි මේ පනත ගෙනෙන්නේ. ඒක නරකක් නෙමේ මම කියන්නේ. අපේ පනතක් තිබුණේ නැති තැනකදී මෙවැනි පනතක් ඇත්තටම ගත්තොත් මේ පාර්ලිමේන්තුවට ගෙනීම පිළිබඳවත් අපි යම් පමණකට සතුටු වෙන්න ඕනේ. එතකොට අපි දන්නවා 1970 මැද භාගයේ වෙනකොට මේ ආර්ථික මොඩලය තිබිච්ච ආර්ථික ක්‍රියාදාමයට වැඩිය වෙනස් වූ ආර්ථික ක්‍රියාදාමයක්. විශේෂයෙන්ම ගත්තොත් නව ලිබරල් ආර්ථිකයට හරියන පරිදි ලෝකයේ දේශපාලනය සහ ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්කම් එන්න සිද්ධ වුණා. එතකොට මේකේ තිබිච්ච එක තමයි ලෝකේ තියෙන නිෂ්පාදන හැම රටකම අස්සක් මුල්ලක් නැර විහිදවන්න මේක පතුරවන්න අවශ්‍ය කරන නීතිපය ප්‍රතිපාදන මේක තුල ලැබෙනවා. එතකොට ලෝකේ දැවැන්ත නිෂ්පාදනයක් මේකේ බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ දැවැන්ත නිෂ්පාදනයේදී ඇතිවන පාරිසරික දූෂණය අලලා තමයි විශේෂයෙන්ම ගත්තොත් අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට මේකට ඕපන් ඉකොනොමි කියලා අපි හඳුන්වන මේ නව ලිබරල් ආර්ථිකයට ඇතුළත් වීමට අවශ්‍ය කරන එකක් හැටියට මේ පනත පාරිසරික පනතක අවශ්‍යතාවය වෙන්නේ. එතකොට එහෙම නැති වුණොත් එහෙම ඇත්තටම ගත්තොත් ඒ දවස්වල මූල්‍ය ආයතන වලින් ප්‍රදානය කරන ණය, ඒ වගේම අපිට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපිට නිදහස් වෙළඳ කලාප වගේ දේවල් ස්ථාපිත කිරීමේදී ගැටලුවක් මතුවෙනවා. ඉතින් මේක මම හිතනවා මේක ස්ථාපිත කරලා අපි ගත්තොත් අද වර්තමානයේ වෙනකොට, ඒ කියන්නේ 2006න් පස්සේ අවුරුදු 26ක වගේ කාලයක් ඇතුළත ගත්තොත් අපේ ලෝකයක් අපේ රටත් විශාල වශයෙන් පාරිසරික වෙනස්කම් වලට භාජනයට ලක් වෙලා තියෙනවා. ඒකේ උදාහරණයක් හැටියට මම ගත්තොත්, හරය හැටියට ගත්තොත් අපේ 80 දශකයේ ඉඳලා 2026 විතර වගේ වෙනකන් දල වශයෙන් ජනගහන වර්ධන වේගය සිද්ධ වෙලා තියෙන්නේ 40%කට ආසන්න ප්‍රමාණයකින් ජනගහන වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි ආර්ථිකය නිෂ්පාදන ක්‍රියාවලිය මත ගොඩනැගිච්ච ආර්ථිකය ප්‍රසාරණය වෙලා තියෙනවා 300%කින්. එතකොට මේ නිෂ්පාදන ක්‍රියාවලියට අපි දන්නවා ඇත්තටම ගත්තොත් විශාල වශයෙන් නිෂ්පාදනයට නිෂ්පාදනයක් කියන්නෙම ඇත්තටම එතන යම් පාරිසරික දූෂණයක් තියෙනවා. අපි මේ නිෂ්පාදනය එපා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ නිෂ්පාදනය කොහොමද කියලා අපි ගලපා ගත්තොත් අපි දන්නවා ධාන්‍ය කිලෝ එකක් හදන්න දල වශයෙන් වතුර ලීටර 3000ක් විතර වගේ අවශ්‍යතාවයක් වෙනවා. ඒ කියන්නේ වතුර ලීටර 3000ක් මොනෑම් ක්‍රමයකට හරි දූෂණයට ලක් වෙනවා. ඒ වගේම තමයි යකඩ කිලෝ එකක් වගේ එකක් හදන්න කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට උදාහරණ කිලෝ 2ක් විතර, ඒ වගේම වතුරත් ලීටර 40ක් විතර වගේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. සිමෙන්ති කිලෝ 50 කොට්ටයක් හදන්න කාබන් ඩයොක්සයිඩ් කිලෝ දල වශයෙන් 40ක විතර වගේ ප්‍රමාණයක් වායුගෝලයට බොඳා හැරෙනවා. වතුර ලීටර් 25ක විතර වගේ 20ක් 25ක විතර වගේ අවශ්‍යතාවයක් මේ සඳහා ගොඩනගෙනවා. එතකොට මෙන්න මේ පරිසර දූෂණය, මේ නිෂ්පාදනයයි පරිසරයයි අතර, පරිසර දූෂණයයි අතර අනුලෝමව තියෙන සම්බන්ධයක් තමයි මේක තියෙන්නේ. මේකෙන් මම කියන්නේ නැහැ අපි පරිසරය මෙන්න මෙම රකින්න ඕනේ, නිෂ්පාදන එපා කියන එකනේ මේ කියන්නේ. එතකොට මෙන්න මේ නිෂ්පාදනය ගත්තොත් දැන් අපේ පරිසරයට ඔරොත්තු දෙන්නේ නැහැ. අපේ කැරින් කැපැසිටි එක එක්සීඩ් වෙන තරමට සමහර නිෂ්පාදනයන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලය හැටියට අද අපි ලෝකයක් ඒ වගේම අපේ රටට බලපාලා තියෙන එක අපි සැලකුවොත් අපි දන්නවා මේ වෙනකොට ගෝලීය උණුසුම මේ වසර 25ක විතර වගේ කාලයක දල වශයෙන් සෙන්ටිග්‍රේඩ්ංශක 1කින් විතර වගේ ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේකේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේකේ හේතු කොටගෙන වාෂ්පීකරණය, ගෝලීය උණුසුම හේතු කරගෙන වාෂ්පීකරණය ඩබල් වෙලා තියෙනවා. මිලිමීටර් 3 තිබිච්ච වාෂ්පීකරණය දැන් මිලිමීටර් 6 බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ වර්ෂාපතනය ගත්තොත් ශීඝ්‍ර වෙනසක් සිදු වෙලා තියෙනවා. දල වශයෙන් මුලදී ගත්තොත් අපි 2000 වගේ වසරකදී ගත්තොත් අපිට හැමතිස්සෙම අපිට ලැබුණේ මිලිමීටර් 150ක වගේ 100-150ක වගේ වර්ෂාපතනයන්. හැබැයි දැන් වෙනකොට ඒක මිලිමීටර් 500-600 දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ වර්ෂාපතනයන් පතිත වීමේ ඉන්ටෙන්සිටි එක ඉතා කෙටි කාලයේ ඒ ලැබෙන කාල පරාසය ඉතා ඉක්මන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපිට මෙන්න මේ ගෝලීය උණුසුම වැඩිවීම නිසා, වාෂ්පීකරණය වැඩිවීම නිසා අපිට ජල අතිරික්තයෙන් පීඩා වූ ප්‍රදේශ දැන් ඉතා කෙටි කාලයකදී ජල හිඟකම නිසා පීඩා විඳින ප්‍රදේශ බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි 80 දශකයේදී අපි මම හිතනවා අපි පොඩි කාලේ අපි දැකපු එක තමයි අපිට ප්ලාස්ටික් බෝතල් අපිට දකින්න හම්බුනේ නැහැ. අපි දැක්කේ වීදුරු බෝතල්. හැබැයි මේ වෙනකොට අපි 2026 වෙනකොට විශාල කුණු කඳු, මේ කුණු කඳු වලින් විශාලම ප්‍රමාණයක් ප්ලාස්ටික් සහ පොලිතින් ඉලෙක්ට්‍රොනික වේස්ට් වලින් කුණු කඳු ගොඩ ගැහිලා තිනවා. අපි දැක්කා පහුගිය කාලේ කොපමණ ප්‍රමාණයක් මේ කුණු කඳු නායගිලා මිය ගියාද කියන එක අපි දැක්කා. ඒ වගේම අපේ රට ගත්තොත් ජල දූෂණය ඉතා අධික රටක් හැටියට හඳුනාගෙන තිනවා. දල වශයෙන් ගත්තොත් පළවෙනි ලෝකයේ තියෙන රටවල් 10 අතර මේ ජල දූෂණයට ලක් වෙච්ච රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි පාලනයෙන් තොර ශබ්ද දූෂණය නිසා අසංවේදී මිනිසුන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි සමහර මිනිස්සු රෙස්පොන්ස් නැති මිනිස්සු බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. විශේෂයෙන්ම අධි කම්පන, එහෙම නැත්නම් ශබ්ද ඉතා අධික තැනකදී මිනිහෙක් එළියට ආවොත් ඒ මනුස්සයා සංවේදී නැහැ, රෙස්පොන්ස් නැහැ කියන එක. මේකේ ප්‍රතිඵලයක් හැටියට ගරු කථානායකතුමනි, අපේ මේ පාරිසරික සංවර්ධන, මේ සංවර්ධන ක්‍රියාවලිය අපේ බොහොමයක් පාරිසරික මිතුරු සංවර්ධනයක් වෙනකොට වීමට තිබිච්චේවා බොහොමයක් අපි පාරිසරික හතුරු සංවර්ධනයක් බවට පරිවර්තනය වුණා. එතකොට මේකේ ප්‍රතිඵලයක් හැටියට ඇති වූ අගතියටපත් ජනතාවක්, ඒ වගේම අවතැන් වූ සතාසිව්පාව, ඒ වගේම අසමතුලිත වූ පරිසරයක් නිර්මාණය වුණා. මේකේ ප්‍රතිඵල අපි අත්විඳිනවා. විශේෂයෙන්ම සමහර සත්ව ගහන වැඩි වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය ගැටුමක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේකත් එක එක්තරා ආකාරයක එකක් හැටියට අපි දකිනවා. අපි මේ පාර්ලිමේන්තුවේදීත් අපිට ඒක දකින්න පුළුවන්. ඒ වගේම තමයි අපේ නාගරික ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය දල වශයෙන් මෙට්‍රික් ටොන් 10,700ක් විතර වගේ වෙනවා. මේකෙන් අපිට පළාත් පාලන ආයතන වලින් එකතු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ 3,400කට විතර වගේ ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම අපේ තෙත්බිම් ප්‍රමාණයක් තියෙනවා. මේ තෙත්බිම් ඇත්තටම දැඩි ලෙස තර්ජනයකට ලක් වෙලා තිනවා. මේ තෙත්බිමක් දැක්කොත් අපි දකින්නේ කුණු ගොඩක් පුරෝපු ඩම්පින් යාඩ් එකක් හැටියට පත් වෙලා තියෙනවා. ඒතර මේවා අධික ලෙස දූෂණයට ලක් වෙලා තියෙනවා. මේවා ජලයේ මේ ගොඩ කිරීම නිසා, මේ තෙත්බිම් ගොඩ කිරීම නිසා ගම් වතුර තත්වයක් නිර්මාණය වෙලා තිනවා. ගරු කථානායකතුමනි, මෙන්න මේ ක්‍රියාවලිය ගත්තොත්, ඇත්තටම ගත්තොත් මෙන්න මේ පාරිසරික මේ ගොඩ නැගිලා තියෙන වසර 25ක් තුල, එහෙම නැත්නම් වසර 40ක් තුල ගොඩ නැගිච්ච පාරිසරික ගැටලු වලට අපි විසඳුමක් හොයන්න ඕනේ නීතිමය පැත්තෙන්. මේ පාර්ලිමේන්තුවේ තියෙන අන්න ඒ ක්‍රියාවලියට. ඒ වගේම තමයි අපි මේක නීතිමය පැත්තෙන් මේක විසඳගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. අපි දන්නවා මේ ආර්ථික ක්‍රියාවලිය තුල අපි මේකට මිනිස්සු හැටියට සාමූහිකව මුහුණ දෙන්න ඕනේ. තැනකට අපි පත් වෙන්න ඕනේ. අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. එතකොට මේ ආර්ථික ක්‍රියාවලිය ආරම්භයේදීම මම මේ හොඳද නරකද කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ ආර්ථික ක්‍රියාවලිය ආරම්භයේදීම අපි දැක්කා අපි ලෝකෙ හිටපු නායකයෝ විශේෂයෙන්ම 70 දශකයේ අගභාගයේ වෙනකොට මාගට් තැතර් මහත්මිය එංගලන්තේ හිටපු අගමැතිතුමිය කිව්වා "We need only individual not a society" කියලා. ඊට පස්සේ එතුමිය වෙනත් තැනකදීත් කිව්වා "We need only individual even not a family." ඒ කියන්නේ අපිට තනි තනි පුද්ගලයා තමයි මේ ආර්ථික ක්‍රියාවලියට අවශ්‍ය වෙන්නේ. සොසයිටි එකක් නෙමෙයි කියන එක පැහැදිලි කරුවා. ඒතර අපේ නායකයෝ ඒ දවස්වල අපිට කිව්වේ මොකද්ද? තම හිසට තම අතමේ සෙවණැල්ල. අන්න ආකල්ප මේ தත්වය. අපේ අර තිබිච්ච සාමූහිකත්වයේ බිඳ වැටුණ තනි පුද්ගලයා බවට දැන් මේ පරිසරයට ඇත්තටම මේ පරිසරික ගැටලු වලට මුහුණ දෙනකොට තනි තනි පුද්ගලයා හැටියට ගැටලු වලට මුහුණ දීමේ අභියෝගයකට ලක් වෙලා තියෙනවා. අපි මේ ගැටලුවට මුහුණ දෙන්න ඕනේ සාමූහිකව. එතකොට අපිට ඇත්තටම ගත්තොත් මේ ගෝලීය උණුසුම වැඩිවීම නිසා නිර්මාණය වෙන ක්ලයිමේට් චේන්ජ් එක පරිසරික වෙනස්කම් වලට මේකේ ඇඩැප්ටේෂන් වලට එහෙම නැත්නම් මේකට මුහුණ දෙන්න නම් අපි මේ සමාජය සාමූහිකව මුහුණ දෙන සමාජයක් බවට පරිවර්තනය කරගැනීමට ඕනේ. අපේ ආකල්ප වෙනස් කරන තැනක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. මම හිතනවා අපේ රජය හැටියට, අපේ ආණ්ඩුව විදියට, අපේ ජනාධිපතිතුමාගේ, අපි මුළු ඔක්කොමගේම එන්නේ ඒ කැපවීම තියෙනවා. අන්න ඒක වෙනුවෙන් තමයි මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරන්නේ. එතකොට අපි දන්නවා ගත්තොත් දැන් අපිට අවශ්‍ය කරන මේ නිෂ්පාදන ක්‍රියාවලිය මොන තැනකටද අපිට ගෙනියන්න ඕනේ. අපි දන්නවා මේ නිෂ්පාදන ක්‍රියාවලිය අපිට මේ ලෝකයේත් එක්ක ගමන් කරනකොට අපේ නිෂ්පාදන හකුලන්න බෑ. අපේ නිෂ්පාදන තව තවත් පුළුල් කරන්න ඕනේ. මේ පුළුල් කරනකොට අපිට අවශ්‍ය කරන්නේ ග්‍රීන් ලේබල් සහිත නිෂ්පාදනයක්. අපිට ඒකට අපිට කියන ක්ලීන් ග්‍රීන් ප්‍රොඩක්ෂන් එකක් අපිට ඕනේ. අනේ ක්ලීන් ග්‍රීන් ප්‍රඩක්ෂන් එකක් තිබුණොත් තමයි අපිට මේවා අපනයනය කරන්න පුළුවන්. වෙළඳපොළ විවර වෙන්නේ දැන් ඉදිරියට ඒක 2030 වගේ වෙනකොට අපනයනයේදී අනිවාර්යම මෙන්න මේ ග්‍රීන් ලේබල් අපිට අවශ්‍යයි. අපේ ආර්ථිකය ගොඩනගනකොට අපේ මේ නිෂ්පාදන අනිවාර්යම මෙන්න මේ ග්‍රීන් තත්ත්වයට අපි පත් කරගන්න ඕනේ. ඉතින් මං හිතනවා ඒ වෙනුවෙන් අපි මේ පරිසර පනත විනාශ කරන්න ඕනේ. මේ තිබිච්ච අඩුපාඩුකම්, මේ තිබිච්ච පරිසරක ගැටලු, මේ තියෙන නිෂ්පාදනයන් වල තියෙන අඩුපාඩු, මේ තියෙන නිෂ්පාදනයන් අපේ අනාගතයට අපි කොහොමද ගලපගන්නේ කියලා අපි හදාරලා මෙන්න මේ පනත් වලට සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මේ පරිසරයේ තියෙන ගැටලුත් එක්ක අපි ගත්තොත් අපි ප්‍රධාන වශයෙන්ම හඳුනාගත්තු වැරදි ප්‍රමාණයක් තියෙනවා. අපි ඒවා සංඥේ වැරදි හැටියට හඳුනා ගන්නවා. රසායනික දූෂණය පාලනය කරන්න ඕනේ. උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම පාලනය කරන්න ඕනේ. වායු දූෂණය පාලනය කරන්න ඕනේ. ශබ්ද දූෂණය පාලනය කරන්න ඕනේ. ජල දූෂණය හා කම්පන අපි පාලනය කරන්න ඕනේ. අපි මේවා ටිකක් බරපතල මේවා ටිකක් මේ වැරදි තුල පරිසරයට සිද්ධ වෙන හානිය එමටයි. ඒ නිසා මේක සංඥේ වැරදි හැටියට අපි හඳුනාගෙන තියෙනවා. එතකොට මෙන්න මේ වෙනස්කම් අපි මේ එක්කාසු කරන සංශෝධන ප්‍රධාන වශයෙන්ම පාරිසරික මේ තත්ත්වයන් සලකලා ප්‍රධාන ශේෂ්ත්‍ර 8ක් ඔස්සේ මේ සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. ඒක පළවෙනි එක ඝන අපද්‍රව්‍ය කළමනාකරණය.
Honorable member, you have another 2 minutes.
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේදී අපි extended producer responsibility නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම කියන ඡේදය අපි අලුතෙන් එකතු කරලා තියෙනවා. ලෝක පිළිගත් ක්‍රමයක්, විශේෂයෙන්ම ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික waste වලට අපි මේක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි පළාත් පාලන ආයතනවල නියෝග නිකුත් කිරීම, ඒගොල්ලන්ට උපදෙස් ලබා දීම මේ පනත හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් මේකේ තියෙනවා. කම්පන කළමනාකරණය සම්බන්ධයෙන් මේකේ එක ශේත්‍රයක් තියෙනවා. කාර්මික රසායන අපද්‍රව්‍ය කළමනාකරණය, ඒ වගේම තෙත්බිම් සංරක්ෂණය, ස්වභාවික සම්පත් හානි තක්සේරුව, හානිපූර්ණ අනුකූලතා පසු විපරම, උපාය මාර්ගික පාරිසරික තක්සේරුව කියන ශේත්‍ර ඔස්සේ මේක අපි සමාලෝචනය කරන මේ පනතට අඩංගුවක් එකතු කරලා තියෙනවා. ඇත්තටම ගත්තොත් ගරු කථානායකතුමනි, මේ දක්වාම අපේ පාරිසරික පනත එහෙම නැත්නම් අපේ පරිසර අමාත්‍යාංශයේ ගත්තොත් පැවති රජයන් ගත්තොත් මේකට සැලකුවේ මේක අවශ්‍ය නැති එකක් බවට හැටියට තමයි සැලකුවේ. මොකද ඒක නිසා තමයි 2000න් පස්සේ 2026 වෙනකම් කිසිදු සංශෝධනයක් මේකට එකතු වුණේ නැත්තේ. අපි දන්නවා 1980 මේ පනත ගෙනල්ලා මේක නියාමනය කරන්න අවශ්‍ය කරන ආයතනයක් තිබුණා. 1981 තමයි මධ්‍යම පරිසර අධිකාරිය නිර්මාණය කරලා මේක නියාමනය කරන්න අවශ්‍ය කරන වටපිටාව හැදුවේ. එතකොට මේ මධ්‍යම පරිසර අධිකාරිය එල්ලන්න තිබුණේ නැහැ එක අමාත්‍යංශයක්. අන්න ඒක නිසා 1983 තමයි පරිසර අමාත්‍යංශය මේක හදලා මේක එල්ලන්නේ. ඊට පස්සේ මේ පරිසර අමාත්‍යංශය විවිධ වූ අමාත්‍යංශවල එල්ලනවා. ඒක පළවෙනි එක 1993 ඉඳලා 94 දක්වා පරිසර හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය, 1994 එතැන් සිට 1994 නොවැම්බර් දක්වා ප්‍රවාහන මහා මාර්ග පරිසර හා කාන්තා කටයුතු, ඊට පස්සේ 97 ප්‍රවාහන පාරිසරික කාන්තා කටයුතු, 2001 වන සංරක්ෂණ හා පාරිසරික නම ඉවර කරනවා විනාඩියයි, 2001 ප්‍රවාහන හා පරිසර, 2004 පරිසර හා ස්වභාවික සම්පත්, ඊට පස්සේ 2006 වෙනකම් කෘෂිකර්ම පරිසර වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන, ඊට පස්සේ 2006 පරිසර, 2007 පරිසර හා ස්වභාවික සම්පත්, ඊට පස්සේ 2013 පරිසර, 2015 පරිසර හා පුනර්ජනනීය, 2015 සැප්තැම්බර්වලදී මහවැලි සංවර්ධන හා පරිසර. දැන් අපි රජයක් හැටියට පරිසර අමාත්‍යාංශය නිර්මාණය කරලා තියෙනවා. ඒකට අදාළ වෙන ආයතන නියාමනය, පරිසර නියාමනය කරන්න පුළුවන් ආයතන සියල්ලම අඩංගු කරලා විද්‍යාත්මක පසුබිමක ඒ පරිසර අමාත්‍යාංශය නිර්මාණය කරලා තියෙනවා. ගරු කථානායකතුමනේ, මම අවසන් කරන්නම්. අපි පාරිසරික විනාශයන් අපිට මේ ආපදාවන් පරිසරයෙන් තියෙන ආපදාවන් අපිට ජනතාවක් විදියට බෙද බෙදා එන්නේ නැහැ. අපිට පක්ෂපාත ભેදය නැහැ. මේ පරිසර විනාශයට ජාති ආගම් කුල ભેද මොකුත් නැහැ. අපි සජබෙද, UMPද, පොහොට්ටුවද, NPPද, දෙමළ සංධානයේද, මුස්ලිම් කොංග්‍රසයේද කියලා නැහැ. මේක බලපාන්නේ අපි හැමෝටම, පොදුවේ මානව වර්ගයාටම මේ බලපාන කරුණක්. ඉතින් මං හිතනවා ගරු කථානායකතුමනි, අපි මේ පරිසරය සම්බන්ධයෙන් ගෙනෙනු ලබන පොලිසිය, මේ පරිසරය සම්බන්ධයෙන් ගෙනෙනු ලබන සංශෝධන වලට අපි විපක්ෂේනුත් මේ හැම දෙනාගේම බලාපොරොත්තු වෙන්නේ සාධනීය කරුණු ඉදිරිපත් කරන්න, ඒ වගේම මේකට තර්ක ඉදිරිපත් කරන්න, මේකට වැදගත් වූ දේවල් ටිකක් එකතු කරන්න. අපි ඉදිරියේදී මේකේ හදනු ලබන රෙගුලේෂන්ස් වලදී සහ ඉදිරි සංශෝධන වලදී සදා ඒක අපි උපකාරී කරගන්නවා, ඒවා සැලකිල්ලට ලක් කරගන්නවා. ඉතින් සාර්ථක විවාදයක්, සාර්ථක යෝජනාව ටිකක් සාර්ථකව මේ පරිසර පනතට අදාළව යොමු කරන්න කියලා ඉල්ලීම කරමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි.